මුලාසනේ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා එකතු වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. පරම මන්ත්‍රීතුමනි අපි නෙමෙයි චූන් ගත්තේ. තමුන්නාන්සලා තමයි චූන් ගත්තේ. චීන සමාගමට සල්ලි දීලා කොරෝනා අවසන් කරා කියන ලෝකේ දෙවෙනි රට හැටියට සම්මාන ලබා දීලා රටට කරපු විපැත්තියේ තුන්වෙනි රැල්ල තමයි මේ භුක්ති විඳින්නේ. නිසා චූන් ගත්ත විදිය උම්මා දීලා හාදු දීලා බදාගෙන නිසා ඒක කවුද කියන කාරණේ කියා. නිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපේ කාගේවත් නම් කියන්න ගියෙත් නෑ. අපි මේ ස්ථාවර නියෝග අනුව කතා කරන්න හදන්නේ. නිසා කරුණා කරලා මගේ කාලය දෙන්න මට මගේ කතා ඉවර කරන විනාඩි 4යි තියෙන්නේ. මන්නම් කියා. එතකොට මේක තේරෙයි මේක බැරෑරුම්කම. මේ හැදෙන්නේ අහිංසක මිනිස්සුන්. මේ පුංචි දුක් විඳින එදා වේල හොයාගන්න බැරි පුංචි අසරණ මිනිස්සු තමන්ගේ ජන ජීවිතේ ගෙවන්න බැරි නිසා ගිහිල්ලා රැකියාවට ගිහිල්ලා තමයි අර කර්මාන්ත ශාලාවේ මේ කියන ව්‍යසනෙට හැදිලා මේ තුන්වෙනි වතාවේ මේ රැල්ල යන්නේ. මේ අකීකරු ආණ්ඩුව මේ ලෝක ව්‍යසනය ආරම්භන වෙලාවේ මේ දේශ සීමා ටික ලොක්ඩවුන් කරන්න කියන ඉල්ලීම කරා. හැබැයි ගෞරව ඇමතුමිය මොකද කිව්වේ? අපි ඡන්දෙ තියලා තුනෙන් දෙක ගන්නවා කියන විහිළු එදා කරා ගරු මුනුසනේ කරු මන්ත්‍රීතුමනි. අනේ නිසා තමයි අද මේ කියන ආර්ථික සහ මේ රටේ තියෙන මා දැඩි පීඩන தත්තේ මේ කාල කන්නේ ආණ්ඩුව පිළිබඳව මොන දෙන්නේ? මෙයාලා මේ අපි චූන් ගත්තලු. අපි දැක්ක අයිය ගත්ත චූන් එක. ඔයාලගේ විලිවසා ගත්ත විදිය අද රටේම කතා කරනවා. අර වඳ කොත්තු කියලා චෝදනා කරපු එදා මේ සහරානට උදව් කරපු කට්ටියත් එක්ක එකතු වෙලා තමයි ඔයාලගේ ජාමෙయ్య බේරගත්තේ. ලැජ්ජයි කියන්න. ඔයාලට ගමට යන්න පුළුවන්ද? සා කරුණා කරලා තුනෙන් දෙක තියනවා කියලා එදා කෑගහලා මෙයාලගේ විලි වහගත්ත විදිය අපි දැක්ක ගාර මොළොසනේ මන්ත්‍රීතුමනි. අපි යෝජනා කියන්නේ මේ කෑගහන උදවියට මේ කියන වසංගතයෙන් බේරෙන්න අවශ්‍ය සාධනීය වැඩපිළිවෙල ගමට රටට යන්න පුළුවන් විදිහට හදලා දෙන්න. මෙයාලා මේ කෑගහන ඔව් මේ ගමේ මිනිස්සුන්ට අද පැන්ඩෝල් පෙත්ත ගන්න සල්ලි නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා තමන්ට රැයට ගමන් යන්න ටෝච් එකක් ඉල්ලනවා මම අත්‍යවශ්‍ය ලේකම්ට ලියුමක් ගහලා. තමන්ට අවුවේ යන්න බෑ කියලා මේ කුඩයක් ගන්න. එනිසා අපෙන් අහගන්න එපා ඔයාලගේ ඇමතිවරු කරන දේවල්. ඇයි ඔයාට මොකක්ද ඕනේ? ඔයාට කුඩයක්ද ඕනේ ටෝච් එකක්ද ඕනේ? ඔයාට කුඩයක්ද ටෝච් එකක්ද ඕනේ? මෙන්න මුලසුනේ මන්ත්‍රීතුමනි අපි මේ කතා කරන කොරෝනා විවසනේ රට බේර ගන්න යෝජනා කරන්න. මිනිස්සුන්ට බේත් පෙත්තක් ගන්න පැන්ඩෝල් පෙත්තක් ගන්න සල්ලි නැහැ. හැබැයි මේ වග කිය යුතු රට බේර ගන්න ඉන්න ආණ්ඩුවේ මැති අමතවරු තමන්ට අවුවේ යන්න බෑයි කියලා මේ රටේ බදු කියන ජනතාවගේ ඉල්ලනවා ටෝච් එකකොයි කුඩයකොයි අන්න. නිසා කවුද මේ වීලු සපයන්නේ? කවුද මේ ගානක් ගන්න නැතු තමන්ට මේ කටයුතු කරන්නේ? නිසා මේක සම්පූර්ණ වග කියන්නේ කොරෝනා කාර්ය සාධන බලකාය මාස 3ක් රැස් වෙලා නැහැ මුරසනේ කරු මන්ත්‍රීතුමනි. වැගකීම් පාර හැරලා එදා පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රධානම චෝදනාව තියන්නේ ආරක්ෂක කවුන්සලයේ එදා සහභාගී නොවුණු නිසා කියන නිසා අපි කියනවා මේ තුන්වෙනි රැල්ල පටන් ගන්න ප්‍රධානම හේතුව.
ගරු මන්ත්‍රීවරනේ මේ කතාවේදී අපේ අමතිවරයෙකුට කිව්වා මම පැහැදිලිව කියන්න ඕන.
ඒ අමතිවරු
කරුණාකර තමුන්නාසලා මේ අහන්න. ඔය මුළුසුන දෙන්නේ කාර මුළුසරේ මන්ත්‍රීතුමනි ඔබතුමාට මේ අසාර නියෝගano කටයුතු කරන්න. සා අපි කාගෙන්වත් නමක් ගමක් කියන්නේ නැතුව අපි කතා කරේ. හැමදාම මෙහෙමයි. ඔයාලට මේ ලෝකෙන්න එපා පාර්ලිමේන්තුවට. මේ එක්ක මෙයාට මොන හරි එන්නතක් දෙන්න. මේ සෞඛ්‍ය අමුතුමෙල කියනවා මේ වගේ එන්නතක් දෙන්න. කොරෝනා වසංගතය ගැන මේ කතා කරන්නේ පිස්සු බල රෝගය ගැන නෙවෙයි. වැය දෙන්න කියනවා නෙමෙයි කරුණාකරලා වාඩි වෙන්න කියනවාද? මේ අමුතුමනේ මේ
සංකල්පය
මන්ත්‍රීතුමනේ කොරෝනා කාර්ය සාධන බලකාය මාස 3ක් රැස් නොවේ. ඡන්දෙන් පස්සේ එයාලගේ ජයග්‍රහණය භුක්ති විඳේ පළ විපාක තුන්වෙනි වර මේ රට ගිලගනමින් පවතිනවා. අද සාධාරණ විසඳුමක් නැහැ. තනින් තන ලොක්ඩවුන්
කරමින්
මේ ව්‍යාප්තිය දීර්ඝ කරනව ඇරෙන වෙන විසඳුමක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවේ මේ ඇමතිවරයාට හොඳයි කියලා අපි මේක ජය ගන්නවා. මේක අවසන් කරනවා කියන කාරණේදී අපිට පැහැදිලි. මේක අවසන් කරන්නේ නැහැ. අවසන් කරන්න බැහැ කියන ඒ වාදිනේ දවදිම ඔබ විශ්වාසයේ මම නිරනවා.
Honorable Diana Gamage, you have 10 minutes.
How many?
10 minutes.
10 minutes. Thank you. Garu. Garu Moolasana Bara Mantri Tumani. මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද අපි මුළු ලෝකයේම මේ වසංගතයකින් කොවිඩ් වසංගතයකින් වැළඳගෙන ඉන්න මොහොතක මේ රටේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට අපි විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා මේ රට තුල සෞඛ්‍යත් ආර්ථික අතිමුත්. හැබැයි මම දකින්නේ මේක අද මේ වසංගතයකට වැඩිය මේක දේශපාලනීකරණය වෙලා තියෙනවා මේ වසංගතය මේ රටේ මේකට මේ මේ වසංගතය කියන්නේ දේශපාලනය නෙමෙයි මේක අපේ මුළු ලෝකයකම ගියා අපි බලාපොරොත්තු නොවුන මොහොතක අපිට ලැබිච්ච දෙයක් අපි රටක් හැටියට මේකට ලෑස්ති වෙලා හිටියේ නැහැ මුළු ලෝකෙම ලෑස්ති වෙලා හිටියේ නැහැ අපිට මේ ටෙක්නොලොජිස් නැහැ නමුත් අපිට තියෙන මේ එකම ටෙක්නොලොජි එක තමයි මේ රටේ ඉන්න අපේ දක්ෂ වෛද්‍යවරු සහ මේ සුවවිරුවන් සහ අපේ රටේ ඉන්න මේ රණවිරුවෝ හැමදාම මේ රටේ රණවිරුවෝ තමයි ඉදිරිපත් වෙලා මේ රටේ මේ දේවල් හැමදේවටම ඉදිරිපත් වෙලා මේ රට බේරාගත්තේ එතකොට අදත් අපි දකිනවා අපි මේ රණවිරුවන්ගේ මේ කරන මේ කාර්යභාරය සහ මේ සුවවිරුවෝ කරන කාර්යභාරය අපි දකිනවා මෙතන තවත් ඊට එහා ගිය ප්‍රශ්නයක් තියෙනවා මම කියන්න කැමතියි මේක පක්ෂ විපක්ෂයකින් තොරව මේ රටේ අපි සියලු දෙනාම වග කිව යුතු පුරවැසියෝ වග කිය යුතු ධනතාවක් හැටියට මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමියටවත් අගමැතිතුමාටවත් ගරු ජනාධිපතිතුමාටවත් යුද හමුදාපතිතුමාටවත් මේ ඉන්න දොස්තරලා වෛද්‍යවරු සුවවිරුවන්ටවත් බැහැ මේ එකින් එක තැනට ගිහිල්ලා මේ මිනිසුන්ට මාස්ක් එක ඇඳගන්න මේ රටේ ජනතාව කී දෙනෙකුට ගිහින් කියන්නද අපි මේ මේ එකින් එක්කෙනාට මාස්ක් එක ඇඳගන්න මීටරයක් දුරින් ඉන්න මේ සෝෂල් ඩිස්ටන්සින් එක තියාගන්න කියලා මේක අපි දේශපාලන මේ අපේ රටේ ඉන්න මේ සෞඛ්‍ය ඇමතිනීටවත් ගරු ජනාධිපතිතුමාට මේක ඔලන්ට මේක කියන්න බෑ මේ රටේ ජනතාව වග කිය යුතු ජනතාවක් හැටියට තේරුම් ගන්න ඕන මේකේ තියෙන භයානකකම තේරුම් ගන්න ඕන Tamanට වගකීමක් තියෙනවා Tamanගේ සෞඛ්‍ය තමන් වග කියන්න ඕන තමන්ගේ සෞඛ්‍යයට තමන් බලා ගන්න ඕන තමන්ව ඒ වගේ තත්ත්වයක තියෙද්දි මේක දේශපාලනී කරලා පැත්තෙ බෙදලා ගහගෙන මරාගෙන මේකට හරියන්නේ නැහැ මේක නෙමෙයි විසඳුම මේකට මම හිතනවා පක්ෂ විපක්ෂයක් හැටියට රටක් හැටියට අපි එකතු වෙලායි මේකට මූණ දෙන්න ඕනේ ඒක තමයි හරි විදි අනිත් රටවල් ඔක්කොම කරන්නේ එහෙමයි ඒකයි මේ රටේ මේ රටට අද තාමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් තව ඉස්සරහට හක්මුතු පරම්පරාවක්ම අපි අපේ මිනිස්සුන්ට අපේ ළමයින්ට කියන්නේ සංම සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඒ එක්කම අද මේක කොරෝනා මේ 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 විවාදයක් වුණත් මේක ගැන කතා කරන දෙයක් වුණත් මම ඊයේ ගත්ත තීරණය ගැන මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ ගරු පාර්ලිමේන්තුවට. ඊයේ මම විපක්ෂයේ සමාජිකයෙක් හැටියට මන්ත්‍රීතුමියක් හැටියට මම ගත්ත තීරණයක්. ඒ තීරණය තමයි මගේ හෘද සාක්ෂියට එකඟව මම ගත්ත තීරණයක් මොකද මම විශ්වාස කරනවා මේ රටේ මේ අපි සියලු දෙනාම මේ ඉඳගෙන ඉන්න මේ වාඩි වෙලා ඉන්න මේ පුටු 225 මේ මහජනතාව අපිට මේකට මුදල් ගෙවන්නේ මේ අහිංසක මේ පාර අතු ගන්න මේ ගස් නගින මේ කරන මේ සෑම කාර්යයක්ම කරන මේ රටේ ඉන්න අහිංසක ජනතාව තමයි අපේ මේ පඩිය ගෙවන්නේ අපිට මේ ප්‍රතිපාදන ලබා දෙන්නේ විපක්ෂ පක්ෂ ආණ්ඩු සියලු දෙනාටම එහෙමනම් අපි මේ රටට ණයක් විය යුතු නැහැ මම කැමති නැහැ මැරිලා යන්න මේ රටට ණයකාරයෙක් වෙලා මම මේ රට ගැන හිතලා ඒ තීන්දුව ගත්තේ මම මට කියන්න තියෙනවා දෙයක් මම මේක මේ විදිහට කියන්නම් ඇන්ටෝනියෝ රෝමේ සීසර්ව මරපු වෙලාවේ එදා ඇන්ටෝනියෝ ඒ පිහිය ගෙනල්ලා අපි කිව්වා මුල් රටේ රෝමේ ජනතාවට මම සීසව මැරුවා. නමුත් ඇන්ටෝනියෝ කියන්නේ සීස ළඟ හිටපු තමන්ගේ ආදරය කරපු හොඳම ළඟම හිටපු මිතුරා. එතකොට මුළු රෝමේම කෑ ගැහුවා උඹ තමයි ළඟම හිටියේ ඇයි සීසව මැරුවේ කියලා. ඇන්ටෝනියෝ දුන්න උත්තරය තමයි මම සීසට ආදරෙයි. නමුත් මම රෝමේට ඊටත් වැඩි ආදරෙයි. අන්න එතනදි මම මගේ රටට ආදරෙයි. මේ රටේ මම විශ්වාස කරනවා. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විශ්වාස කරන තව පුංචි හේතුවක් කියනනම් මේ රට එතුමා හදයි කියන. එතුමා මේ රටේ ආරක්ෂක ලේකම් වෙලා ඉඳද්දි, රජයේ සේවකයෙක් වෙලා ඉඳද්දි එතුමාගේ සහෝදරයා වන ගරු අද අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ ජනාධිපති. එතුමා මේ රටේ ආරක්ෂක ලේකම් වෙලා හිටියා. එතුමාට අවශ්‍ය නැති, එතුමාට අදාළම නැති රාජකාරි වගයක් එතුමා මේ රට තුල කළා. ඒ තමයි අපි මේ ඇවිදින වෝකින් පාත්ස් ටික. මේ දියත අද දාස් ගානක් මිනිස්සු ගිහිල්ලා මේ දියතේ මේ විනෝද වෙන තැන, මේ පාරවල් ටික අපි පාරේ යනකොට දකිනවා. මේකේ පිරිසිදුකම, මේ රටේ තිබ්බ පිරිසිදුකමක්, එතුමා ඒ රේකම් කෙනෙක් හැටියට කරපු ඒ වැඩ කොටස එතුමාට අදාළ නැහැ. එතුමා ඒක කරන්න අවශ්‍යතාවයක් තිබුණෙම නැහැ. නමුත් එතුමා දැක්කා මේ රටට, මේ රට ඉදිරියට යන්න ඕනේ, මේ රට මෙතනින් එහාට ගෙනියන්න ඕනේ, මේ රට ලෝකයට යන්න ඕනේ. හැමදාම දුප්පත් රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා මේක අපිට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ හින්දා තමයි එතුමා මේ වැඩ කොටස කරේ. එහෙමනම් ඒ වගේ වැඩ කොටසක්, ඒ වගේ අවස්ථාවක රජයේ සේවකයෙක් හැටියට එතුමා කළා නම් අද මේ රටේ මහජන මුදල් කෝටි ගාණක් අපි වියදම් කරලා මේ ජනාධිපතිවරණයක් තියලා 3-2 බලයක් අරගෙන 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා එතුමාව මොකද කරලා තියෙන්නේ? අද්දක බැඳලා ගඟට විසික් කළා කියනවා පිහිනන්න කියලා. එතකොට අපි ඔක්කොම අල්ලම බලාගෙන ඉන්නවා එතුමා පිහිනයිද කියලා. එතුමාට පිහිනන්න බෑ, එතුමා ගිලෙනවා. ඊට පස්සේ අපි ගිලෙනවා, අන්න ගිලෙනවා. හරිද? එහෙනම් මොකටද රටේ ජනාධිපතිවරණ? ඇයි මේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්නේ මේ රටේ? ඇයි මේ මිනිස්සුන්ගේ මේ ජනතාවගේ සල්ලි නාස්ති කරන්නේ ජනාධිපතිවරණයක් තියලා? අපිට පමේක් එපා රටක ජනාධිපති හැටියට. අපිට සේනාධි නායකයෙක් ඉන්න ඕනේ. එදා ඒ සේනාධි නායකයෙක් හිටපු හින්දා තමයි මේ අවුරුදු 30ක යුද්ධය අපි ජයගත්තේ. එතුමාට ඒ වගකීම බාර දුන්නා. අද මේ රටේ ඉන්න ජනාධිපතිතුමා ගරු මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුකුත් කරන්න බෑ. එතුමා අස්සෙක් හැටියට කොටළුව ගොඩක් එක්ක ඉඳ වෙලා තියෙන්නේ. එතුමා අස්සෙක් අනිත්‍යම් ඔක්කොම කොටළුව. මේ නිලධාරිත් එක්ක වැඩ කරන්නේ කොහමද? කොටළුව සෙට් එකක් එක්ක මේ රටේ කොහමද? ඔව්, කොමිෂන් වල පත් කරලා තියෙන කවුද? කවුද කොමිෂන් වලට පත් කරලා තියෙන්නේ? වැඩ කරන්න පුළුවන් නිලධාරිද? අපි දකිනවා මේ වෙච්ච සිදුවීමෙන් අදටත් මේ නාටකය මේ රටේ පාස්කු ප්‍රහාරයෙන් නැති වෙච්ච ජීවිත 258කට වැඩිය වග කියන්න අදටත් කෙනෙක් නැහැ මේ රටේ. එක්කෙනෙක් උදේට යනවා, එක්කෙනෙක් හවසට එනවා, එක්කෙනෙක් හවසට යනවා, අනිත් එක්කෙනා ඊළඟ දවසේ එනවා. නමුත් වගකීම බාරගන්න එක්කෙනෙක්වත් නැහැ මේ ජීවිත වෙනුවෙන්. කවුද මේ ජීවිත වෙනුවෙන් වගකීම බාරගන්නේ? ඒ මිනිසුන්ගේ ඒ හඬන ඇඳුම් වලට කවුද වග කියන්නේ? ඒ කඳුළු වලට කවුද වග කියන්නේ? මේගොල්ලන්ට විහිළුවක් වුණා මේක මේ රටේ. මේක තව දුරටත් වෙන්න දෙන්න බෑ. ඒක හින්දා මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි රටක් නෙමෙයි. මේ රට හදන්න නම් මේ කුහකකම් අයින් කරන්න ඕනේ. මේ ඉරිසියාව අයින් කරන්න ඕනේ. මේක එක පුද්ගලයෙක් නෙමෙයි. මම මේක තීරණය කරේ එක පුද්ගලයෙක් මත නෙමෙයි. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා මේ අද ඉල්ලුවනම් මේක මේ විදිහටම මම මගේ හෘද සාක්ෂියට එකඟව මම එතුමටත් මේ ඡන්දය මේක දෙනවා. මම පාවිච්චි කරනවා මගේ ඡන්දය මේක බලය දෙන්න කියලා. මොකද මේ රට තුල ජනාධිපති කෙනෙක් අවශ්‍ය අපිට බලයක් එක්ක. අපිට වැඩක් නැහැ පඹයෝ. එහෙමනම් අපි සියලු දෙනා එකතු වෙලා අපි විවස්ථාවක් ගේමු රටේ. ජනාධිපති කෙනෙක් නැහැ මේ විවස්ථාවේ. අපි අතුල් කරමු ඒක. මේ විවස්ථාවට ජනාධිපති ඕනේ නැහැ. අපි අගමැති සහ පාර්ලිමේන්තුව සමග මේ ගමන යන්. එහෙමනම් මේ රටේ සෑහෙන මුදලක් ඉතුරු වෙයි. මං කියන්නේ මේකට මේ ගත්ත තීන්දුව මම ගත්තේ
මේ රට ගැන හිතලා.
මේ රට ගැන හිතලා. ඒකින් දා මට කමක් නැහැ. මට අද සමහර වෙලාවට විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන් පක්ෂය තුලින් සමහර වෙලාවට දේවල් කරන්න පුළුවන්. හැබැයි මගේ මට රැට නිින්ද යනවා මේ රට කවද හරි. මේ රට කවද හරි මම ඒකත් මේ රටේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ මගේ සහයෝගය එතුමාට මම දෙනවා මේ රට හදන්න ඉදිරියට යන්න. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Harshan Rajakarna, you have 7 minutes.
උලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම මේ කතා කරන්න ද ආවේ මේ කොරෝනා ප්‍රශ්නේ පිළිබඳ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියුක්තියක් හැටියට. නමුත් මගේ කෙටි කාලයෙන් විනාඩියක් කතා කරන්න ඕනේ. අපේ රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්නේ ඒ ඡන්දයට වටිනාකමක් දෙයි කියලා. නමුත් ඊයේ දිනේදී අපි දැක්කා ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ඒ නියෝජනය විනාශ කරලා තමන්ගේ ඡන්දදායකින් පාවා දෙච්ච පිරිසක්. ඊළඟ ඡන්දය හරි ඒ වගේ පිරිසකට ජනතාව නිසි තීන්දුව දෙයි කියලා මම විශ්වාස කරනවා. දේශපාලනේ ඉන්නවා දේශපාලන ගණිකාව. දේශපාලන ගණිකාවන්ට ඒ පැත්තෙන් මේ පැත්තට එන, මේ පැත්තෙන් ඒ පැත්තට එන හැම ඡන්දයකදී මුදල් වලට එහාටයි මෙහාටයි පලින පිරිසක් ඉන්නවා. කනගාටුවෙන් හරි කියන්න ඕනේ, තමන්ගේ ජාතිය විකුණලා දේශපාලනට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ජාතියට අගෞරවය කරලා ඒ පැත්තටයි මේ පැත්තටයි යනවා මුදල් වලටයි. නැත්තම් ඉදිරියේදී අපි බලා ගන්න පුළුවන් සමහරක් වෙලට තව මස් කෑල්ලක් ඇමති කෑල්ලක් වගේ දෙයක්ත් ලැබෙන්නත් පුළුවන්. ඒ මොනවත් දුන්නත් නැතත් රටේ ජනතාව ඒ අයට නිසි තීන්දුවක් ලබાવી නැත්තම් මේ දෙගොල්ලොම ඉගෙන ගන්නේ නැහැ. මිත්‍රවරුනි, මම මුලාසනාරූඪකරු මන්තුමනි විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ ත්‍රිවිධ හමුදාවටත්, ත්‍රිවිධ හමුදා පත්තුමාටත්, සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරී මහත්මීන්ටත් මේ වෙලාවේදී ගත්ත උත්සාහය අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් තමන්ගේ දිව පරදුවට තබලා මේ කොරෝනා වසංගතය මර්ධනය කරන්න විශාල උත්සාහයක් දරනවා. පෞගිය මේ මාසේ තුන්වෙනිදා ඒ කාන්තාව ආසාදිතයෙක් බවට පත්වෙලා කියලා දැනගත්තාම ඊට දවස් 3-4කට පස්සේ ඒ ආසාදිතින් සංඛ්‍යාව 1000කට වැඩි වෙච්චකොට මමම මාධ්‍ය සාකච්ඡාවල් දෙකක් තිබ්බා ගම්පහ දිස්ත්‍රික්කයේම ඇඳිර නීතිය දාන්න කියලා මේ අයව ඒ ගම්පහ දිස්ත්‍රික්කයට සීමා කරලා මේ ලංකාවටම පැතිරෙන තත්වය යම් ආකාරයකින් නතර කරගන්න පුළුවන් කියන එක. ඒක කිව්වහම සමහරක් අය කිව්වා ආණ්ඩු පක්ෂේ විහිළු කරන්න එපා කියලා. සමහරක් අය මේ පාර්ලිමේන්තුවේ මම මේක දෙතුන් වතාවක් කියනකොට කිව්වා ඔය ඔහොම කතා කරන්නම් හරි ලේසි කියලා. මෙතුමන්ලා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරු එකට සාක්කි. අපි කිව්වා මේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන එක නෙමෙයි. මෙතන දේශපාලනයක් නැහැ. මේ කොරෝනා හැදෙන අපිට සමගි ජන බලවේගයේද එහෙම නැත්නම් පොහොට්ටුවේද එහෙම නැත්නම් වෙන පක්ෂයකද කියන එක නෙමෙයි. අපිට ඌමනාව තිබ්බ මේ ආර්ථිකය කඩා කප්පල් කරන්නවත් රට විනාශ කරන්නවත් නෙමෙයි, දේශපාලන වාසියක් ලබා ගන්නවත් නෙමෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ඒ වෙලාවෙම තීන්දුව ගත්තනම් ඇත්තටම අද මේ රටේ මේ දිස්ත්‍රික්ක 25න් 21කට පැතිරීම නතර වෙනවා. ඒක නතර කරේ නැහැ. ඒ ගැන කනගාටුයි කියන්නේ. අපි දිගින් දිගටම ප්‍රකාශය කරා. නමුත් ඒ කටයුත්ත කරන්න නැතුව අද රට විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුලාසනානුරුර මන්ත්‍රීතුමනි, දැන් මේ වෙනකොට සති 2කට වඩා වැඩි කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඇඳිරි නීතිය දාලා ඒ ඇඳිරි නීතිය දාපු ප්‍රදේශවලට යම් සාධාරණයක් ඉටු කරන්න නැතුව පීඩාවට පත් වෙලා තියෙනවා. රුපියල් 5000ක මුදලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පොලිස් බල ප්‍රදේශ 19ක් ඇදිරි නීති දාලා තිබ්බත් පොලිස් බල ප්‍රදේශ 3කට පමණයි රුපියල් 5000ක මුදල වෙන් කරලා තියෙන්නේ. තවමත් ඒ අනිත් ප්‍රදේශ බල ප්‍රදේශ 16ටම මුදල් වෙන් කරලා නැහැ. මුදල් වෙන් කරනවා කියනවා, තාමත් මුදල් වෙන් කරලා නැහැ මේ වර්තමාන අද ඇති වෙලා තියෙන තත්වයට. ඒ විතරක් නෙමෙයි, දැන් ගම්පහ දිස්ත්‍රික්කයටම දාලා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ රුපියල් 5000යි මුදල. රුපියල් 5000ට සෑහීමට පත් වෙන්නේ නැහැ. නමුත් දෙන්න 5000 නම් ඒ 5000ත් හැමෝටම ලබා දෙන්න කියලා. ඒ රුපියල් 5000යි මුදල මේ වෙනකොට තාම ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ පොලිස් බල ප්‍රදේශ තුනකට පමණයි. ඒකින් හින්දා අපි කාරුණිකව ඉල්ලනවා. මේ සියලුම මේ අපේ ප්‍රදේශයේ සියල්ලගේම නියෝජනේ ගම්පහ දිස්ත්‍රික්කයේම මෙතනම ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිතින් ගණනාව මට පේනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මම ඉල්ලීමක් කරන විපක්ෂයේ ඉඳගෙන, මොකද මං හිතන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට පොඩි බාධාවක් ඇති ආණ්ඩුවෙන් එකකේව ඉල්ලන්නේ. නැත්නම් ඒ අයට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තමුන්නාන්සලා සියලුම දෙනා වෙනුවෙන් මම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ සාධාරණය ඉටු කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අද මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ.
You have another 2 more minutes.
Thank you. හරි හරි. හදයි. බොහොම ස්තුතියි. හොඳ වැදගත් මන්ත්‍රීවරේ. මිත්‍රවරුනි, මම මේ වෙලාවේදී විශේෂයෙන් මූලාසුනානරුවට ගරු මන්ත්‍රීතුමනි කියන්න ඕනේ. අද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සාධාරණයක් ඉටු කරන ක්‍රමවේදයක්. මොකද පෞගිය මැතිවරණයට කලින් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ලව්වා ඒ නිවාසවලට යම් යම් භාණ්ඩ ලබා දුන්නා. එතකොට ඒ භාණ්ඩ ලබා දීම දැන් මේ වෙනකොට ඉටු කරන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී අපිට ඇහුණා වේදිකාවක් ගානේ කියනවා බඩු මල්ලක් නොමිලේ ලබා දෙනවා කියලා. අඩු ආදායම් ලාභයින්ට බඩු මල්ලක් ලබා දෙනවා කියලා. මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ වෙලාව නෙමෙයිද හොඳම වෙලාව ඒ බඩු මල්ල දෙන්න? අපි පටන් ගමු ගම්පහ දිස්ත්‍රික්කෙන් ඒ බඩු මල්ල දෙන්න මේ අමාරු වෙලාවෙන් පටන් ගන්න ඒ බඩු මල්ල ලබා දෙන්න. ඒ බඩු මල්ල ලබා දුන්න කටයුතු කරා නම් මේ වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මං ඉතා වක්කීමෙන් කියන්නේ.
Honourable Member, time is up. Please wind up.
ගරු ඇමතුමිය, නිරෝධානය වෙච්ච ප්‍රදේශවලට පමණක් නෙමේ, ඒ නිවාසවලට පමණක් නෙමේ, අද දෛනික රැකියාවල් කරන්න විදියක් නැහැ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට. ඒ දෛනික වැටුප් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ තමන්ගේ වැටුප් ලබා දෙන්නේ නැති ඒ ගෙවල් වලට නොකා ඉන්නද
කියන්නේ.
ඒක නිරෝධායනයට ලක්වෙච්ච පිරිසට පමණක් නෙමෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලා වේදිකාවක් ගානේ කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ නිරෝධායනයට ලක් වෙන අයට බඩු මල්ලු දෙනවා කියන එක නෙමෙයි, අඩු ආදායම් හැමෝටම ලබා දෙනවා කියන එක. ඒකින්ද ඔබ ඒ එතන පටන් ගත්තනම් හොඳයි.
නමුත්
කරුණා කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ හැමෝටම අර රුපියල් 5000ක් ලබා දෙන්න. ඒ වගේම අර බඩු මල්ල ඒ නිරෝධායනයට ලක් වෙච්ච පිරිසට පමණක් නෙමෙයි, සෑම නිවසකට ලබා දීලා යම් ආධාරයක් උපකාරයක් එදා මැතිවරණයට කලින් කළා වගේ, ඒ මැතිවරණයට කලින් කරා වගේ, ඡන්දේ කාලෙදී කරා වගේ මේ කාල සීමාවෙදී ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම
ගරු අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා මූලාසනට පැමිණෙනවා.
මන්ත්‍රීතුමා ආරම්භ කරා.
අද දවසේ මට බොහොම සන්තෝසයි අපේ දිස්ත්‍රික්කෙම නියෝජනය කරන අපේ ගරු මුලාසනාරුරු මන්ත්‍රීතුමා අජිත් රාජපක්ෂ මහත්මයාත් මුලාසනේ ඉන්න ගමම කතා කරන්න ලැබීම පිළිබඳව, ඒ වගේම කල් දැබීමේ විවාදය, මේ වසංගත තත්ත්වය ගැන කතා කරන්න ලැබීමත් සතුටුයි. ඒ වගේම අද ලංකාව පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි තත්ත්වයකට තමයි මුහුණ පාලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රජා සෞඛ්‍ය හදිසි අවස්ථාවක්, ඒ වගේම ගෝලීය සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. මේ ගෝලීය සෞඛ්‍ය අභියෝගය ග්ලෝබල් හෙල්ත් චැලෙන්ජ් එක අපි ජයග්‍රහණය කරන්න නම් අපි ඒ අභියෝගයේ තියෙන කුළුණු තුන ශක්තිමත් කරන්න ඕනේ. මොකද කුළුණු තුන, එක ප්‍රධාන වශයෙන් රජය, ඒ වගේම අපේ සෞඛ්‍ය ධාරිතාව, ඒ වගේම මහජනතාවගේ දායකත්වය. ඒක රජය අපි ඒක නොපිරිලා ඉෂ්ට කරමින් පවතිනවා. අපේ
මුලාසනාරුවට මන්ත්‍රීතුමනි දැන් විපක්ෂයේ නියෝජනය කරන මාගේ කතාව ගුවන් විදුලියේ යනකොට ඒ කාල සීමාවේ දැන් මට මේ දුරකථනයෙන් පණිවිඩයක් ආවේ ඒ කාල සීමාවේ සින්දුවක් ගිහිල්ලා පටන් ගන්න ටිකට තිබ්බලු ඉතුරු ටිකටම සින්දුවක් ගිහිල්ලා අන්තිම මොහොතේ අවසන් කරනකොටලු මේ නැවතත් ඒ කතාව තිබිලා තියෙනවා. ඒකින්ද මේ ඉතා පැහැදිලිවම ඒ වගේ අසාධාරණ කටයුතු කරන්න එපා කියලා ඔබතුමාට අවධානය යොමු කරනවා. විපක්ෂයේ අපටත් මේ 20 වන සංශෝධනය මේ ඊයේ තමයි ඒක මේ සම්මතුනේ. අදම අපි විපක්ෂයට කෙලින්න බලන්න එපා. ඒකින්ද කරුණා කළා මේ විපක්ෂයේ හඬටත් අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලීමක් කරන ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න කියා මම ඉල්ලීමක් කරන කතානායකතුමාට කියා.
හොඳයි සොයා බලන්න.
මගේ වෙලාවෙන් ගන්නපා. මම වගේ සින්දුවක් කියලා තියන්නේ නැතුව හිටන වෙලාවට. නෑ. ඔව්. ආයෙ නිසා අපි මේ අභියෝගය ප්‍රධාන කුළුණු තුනක් මත රඳා පවතින එකක් රජයේ අනිත් එක සෞඛ්‍ය ධාරිතාව අනිත් එක මහ ජනතාවගේ දායකත්වය. අපි මේ රජයේ විදියට ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරගෙන යනවා මේ අවස්ථාව. කියන්නේ මේ COVID-19 ගෝලීය වසංගතයේ ස්වභාවය පැහැදිලි කරන අර ඩාන්ස් ඇන් හැම මූලධර්මයට අනුව අපි පළවෙනි රැල්ල ඉතාමත්ම සාර්ථකව මැඩපැවැත්තුවා. ඒකේදී මාර්තු 11 ඉඳලා අප්‍රේල් 30 දක්වා ඒ කාලය අපි හරියට ඒක මැඩපැවැත්තුපු නිසා තමයි අපිට මම හිතන්නේ ලෝකයේ දෙවෙනි ස්ථානය අපිට ලබා ගන්න පුළුවන් වුණේ. මේක මැරතන් එකක්. මේකේ පළවෙනි අවදි අපි ඉතා සාර්ථකව පාලනය කරා. දැන් දෙවෙනි අවදියට ඇවිල්ලා තියෙන්නේ ඩාන්ස් අවදිය නැත්නම් උච්චාවචන අවදියට. මේකෙදී අපේ විපක්ෂ නායකතුමා හැමතිස්සෙම පුණපුණාම කිව්වා වෛද්‍ය සංගමය කියලා තියෙනවායි මේකේ අර රෝගයේ සමාජයේ තුලින් පැතිරෙනවායි කියලා. එහෙම කිසිම අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකීමෙන් කියන්නේ මේ දක්වා කියලා නැහැ. ඒ වගේ තත්ත්වයක් උදා වෙලයි කියලා. දැනට තියෙන්නේ මේ කුඩා කණ්ඩායම් සමූහ වශයෙන් අඳුරා ගැනීම. මේක තමයි උච්චාවචනදී අපි බලාපොරොත්තු වෙන දේ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන පරිදිම මේ රෝගය 2022 විතර වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම මේ අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම අපි අර කියන ආකාරයේ ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුනාගත්තොත් විතරයි අපිට මේක පාලනය කරන්න පුළුවන්. නැත්නම් 2022 දී අපිට යම් මට්ටමකට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ඒ නිසා අර රාජිත අර අපේ හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා කියන පරිදිම එතුමාගේ ප්‍රතිරූප නංවන්න නම් හැබැයි පහුගිය කාලේ මිලියන ගණන් වලින් සල්ලි වියදම් කරා. නමුත් අපේ සෞඛ්‍ය ඇමැතිතුමේ එතුමාගේ ප්‍රතිරූප නංව ගන්න මේ මුදල් ලබා ගත්තේ නැහැ. එතුමාගේ ප්‍රතිරූප නංවන්න මේ අර කිව්ව වගේ සමහර අයට නම් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අර අපේ ආචාර්ය හරණ අමරසූරිය මෙතනිය ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක් කරා. එතුමිය විපක්ෂයේ ඒ ගෞරවය ලබා දුන්නා. එතුමියට ඒක නිසා මේ ගෞරවය ලබා දීම
කාලය අවසන් වෙනවා මන්තුතුමා.
මට විනාඩියක් දෙන්න. ඒ නිසා අපි ප්‍රතිරූප නංවා ගන්න නැහැ. අපි කලින් හිටපු සෞඛ්‍ය ඇමතිතුමාලා වගේ. ඒ නිසා අපි අර මේ தත්ත්වය වෙනවත්වා ගන්න අපි විශේෂයෙන්ම මේ රජයක් විදිහට PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ තිනවා. ඊයේ වෙනකොට 8777ක් PCR පරීක්ෂණ විතරක් කළ තිනවා. ඒ නිසා රෝගීන් හබා යාම අපි ඉතාමත්ම සාර්ථකව කරනවා. ඒ වගේම අධිකරු ජනපතිතුමා
අවසන් කරන්න කරුවන්තිතුමා.
ඔව් මට විනාඩියක් දෙන්න.
අධිකරු
ජනපතිතුමා
කරුවන්තිතුමා කාලය
ඔව් තත්පර 30ක් දෙන්න. මේ අධිකරු ජනපතිතුමා සහ සෞඛ්‍යංශය වගේම රණවිරුවන් සියලු දෙනා එකතු වෙලා මේ රෝගය නිසි පරිදි අපි පාලනය කරගෙන යනවා. නිරෝධාන ක්‍රමවේද වෙනස් කරමින් තියෙනවා. ප්‍රතිකාර ක්‍රමත් වෙනස් කරගෙන ඉන්නවා. මොකද 80%ක්ම මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේ රෝගී මේ වෛරසය ඇකට ඇතුණාට පස්සේ ඒකෙනුත් 80%යි 80%ක්ම
අපේ කාලය අවසන් කරන ගරුමන්තුතුමා. ඊළඟට ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබුණා.
බාපතුමනි විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් මේ COVID-19 වසංගතය සම්බන්ධව මේ කල්ද අපි මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. කාලය ඉතාම සීමිත හින්දා මෙම වසංගතයත් එක්ක මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් මම අතු කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ වසංගතයේ මතු වුණාම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට තිබුණු දීපු ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒ ගයිඩ්ලයින් එක හැමදාම මේ අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිතුමියත් වගේම අධ්‍යක්ෂක ජෙනරාල් තුමා හිටපු ඩීජී එතුමාත් ඇවිල්ලා හැමදාම රූපවාහිනියවල කිව්වේ ඒ ගයිඩ්ලයින් වලින් පිට කිසි දෙයක් අපි යන්නේ නැහැ. ඒ ගයිඩ්ලයින් ෆලෝ කරනවා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන ගයිඩ්ලයින් ඉතාම විද්‍යාත්මකව මුළු ලෝකයටම ලබා දෙන මාර්ග උපදේශයක්. නමුත් අපි දැක්කා මේකෙදී මාස ගණනාවක් විශේෂයෙන්ම මාර්තු මාස 20 2020 දී ලෝක සෞඛ්‍ය සංවිධානය දීපු ඒ මාර්ග උපදේශය තමයි තවම අපි අනුගමනය කරන්නේ. ඊට පස්සේ මාර්ග උපදේශ ලබා දීලා නැහැ. ඒක ඒකෙදී විශේෂයෙන්ම ප්‍රශ්නයක් මතු වුණා මේ මරණ සම්බන්ධව මේ මරණ ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන ගැටලුව මතු වුණා. ඒත් මේ රටේ ඒක විවාදයක් බවට පත් වුණා. ඒකෙදී මේ රටේ සමහර ජන කොටස් තමන්ගේ ආගමික චාරිත්‍රානුව ආගමික නීති අනුව මරණ භූමි දානය කරනවා. සමහර අය ආදානය කරනවා. ඒ දෙකම මේ ලෝකේ පවතින දෙයක්. ඒ හින්දා ලෝක සෞඛ්‍ය සංවිධානයත් තමන්ගේ ඒ මාර්ග උපදේශකවල භූමි දානය කරන්නත් ආදානය කරන්නත් ඒ දෙකටම ඉඩ ලබා දුන්නයි කියන එක අපි කවුරුත් පිළිගන්නවා. ලෝකේ හැම කොරෝනා වසංගතයේ තියෙන හැම රටකම තවම මේක කරනවා. ඉන්දියාවෙත් මේක අද වෙනකොට කරනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපේ රටේදී මේ ප්‍රශ්නේ මතු වුණාම අපේ විශේෂයෙන්ම හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මේකට විරුද්ධව කිව්වා නෑ අපි කරන්නේ ආදානය පමණයි කියන එක. ඊට පස්සේ අපේ රටේ ඉන්නවා ප්‍රවීණ වෛද්‍යවරු විශේෂයෙන්ම මහාචාර්ය කමල්ඩින් මැතිතුමා, මහාචාර්ය රිසි ෂෙරිෆ් මැතිතුමා, මහාචාර්ය ෂෙරිෆ් ඩීන් මැතිතුමා, දොස්තර අනීෆා මැතිතුමා මෙතුමන්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වලට ලිපියක් යවලා කිව්වා මේ පිළිබඳව යම් කමිටුවක් පත් කරන්න මේක නැවත අධ්‍යයනය කරන්න කියලා. ඒකෙදි සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වුණා. මාස 6ක් ඇතුළත එතුමන්ලව කැඳවලා මේ පිළිබඳ සාකච්ඡා කරනවායි කියලා. නමුත් දැන් මාස 6 ගත වෙලා ඉවරයි. තාම මේ පිළිබඳ සාකච්ඡාවක් කරේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ පිළිබඳව
කාලය
අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. දැන් මේ පිළිබඳව හොයාගෙන යනකොට විශේෂයෙන්ම ප්‍රභා පලියෝ වඩන වගේ විශේෂඥ වෛද්‍යවරු බෝවෙන රෝග සම්බන්ධව එතුමියත් ප්‍රකාශ කළා මේ කොරෝනා වසංගතයෙන් මැරෙන උදවිය භූමි දානය කරයි කියලා. ඒක ආයි බෝ වෙන්නේ නැහැයි කියන එක. ඉතින් එහෙම තියෙද්දිත් ආණ්ඩුව අපිට හිතුණා දේශපාලන තීන්දුවක් උඩ තමයි මේක කරේ නැත්තේ. නමුත් ඊයේ විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයට මේ පැත්තේ ඉරපු මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දුන්නා. දැන්වත් තමුන්නාන්සලා ඒ මුස්ලිම් මන්ත්‍රීවරු ගැන හිතලවත් මේ මුස්ලිම් අයගේ මරණ වුණාම ඒකවත් දැන්වත් භූමි දානය කරන්න ඉඩ දෙන්න කියලා මම සෞඛ්‍ය ඇමතුමියගෙන් ඉල්ලනවා. මොකද මේක විශේෂයෙන්ම තමුන්නාන්සලා ගත්ත දේශපාලන තීන්දුවක් කියන එක හොඳටම පැහැදිලි. දැන් මුස්ලිම් අයගේ ඡන්දයෙන් තමයි විශ්ව සම්මත කරගත්තේ. ඒ හින්දා දැන්වත් ඕක ගැන කතා බලන්න කියලා මම කාරුණිකව ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු සාහන්පදීප් ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. කොවිඩ් වසංගතය ආපු දවසේ ඉඳලා මේ දක්වා මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත්, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සියලුම කැබිනට් මණ්ඩලය ඇතුළු මං හිතන්නේ සියලුම රාජ්‍ය නිලධාරීන් මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න ගත ක්‍රියාමාර්ග පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අපි විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට අපේ ඇමතුමියගෙන් කරපු හැම ඉල්ලීමක්ම PCR පරීක්ෂණ වලට අවශ්‍ය උපකරණ දෙන්න කිව්වහම එතුමිය ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම වාහන ප්‍රශ්නය කිව්වහම ඒට උදව් කළේ වාහන MOH කාර්වලට ලබා දුන්නා. ඒ වගේ සෑම දෙයකදීම අපි පිළිබ අපේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එතුමිය පූර්ණ කාලීනව ඒ දුරකථන ඇමතුමක් දුන්නත් හම්බෙලා කතා කරලා එතුමිය උදව් කළා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් 1562ක් අඳුනගෙන තියෙනවා. මා ගම්පහ දිස්ත්‍රික්කෙන් ඒ ආරම්භ කරපු කොවිඩ් රැල්ලෙන් යුද හමුදාපතිතුමාගේ ප්‍රකාශය අනුව 2259ක් වුණත් ගම්පහ දිස්ත්‍රික්කයේ කරපු PCR පරීක්ෂණ වලින් 1562ක් අඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි නිරෝධායන වෙන පවුල් ඉන්නවා 19061. ඒ 19061ටම මේ වෙනකොට අපේ හර්ෂණ මන්ත්‍රීතුමා දන්නේ නැතුවට රුපියල් 2000ක වියලි සලාකයක් ලබා දෙන්න මේ වෙනකොටත් රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික පාසල්වල දරුවන් 44,000කට රුපියල් 1000ක සලාකයක් ලබා දෙන්න මේ වෙනකොටත් අපේ රජය කටයුතු කරලා තියෙනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ආගමික ස්ථාන විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වැඩිහිටි නිවාස ළමා නිවාස ඒවටත් ඒ රුපියල් 2000 සලාකම අල්ල ලබා දෙන්න නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න දිසාපත්තුමා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල MOH කාර්යාල තුලින් PCR පරීක්ෂණ 27,053ක් කරලා තියෙනවා. ඒක අපි සතුටු වෙනවා. මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ PHI මහතුරුන්ගේ පුදුම කැපකිරීමක් තියෙනවා. ඒ අය දිවාරය නොබලා ඒ කරන කාර්යභාරය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඒ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රාතුංග මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ පළාත් පාලන ආයතන ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාමීය කමිටු ඒ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම මත දැවැන්ත පාලනයක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මූලාසනාරුවට අපේ ගරු මන්ත්‍රීතුමනි අදියර දෙකකට අපේ රජයේ සූදානම් වෙලා තියෙනවා රුපියල් 5000 සානාධාරය ලබා දෙන්න. 2020 10 මාසේ 4 මධ්‍යම රාත්‍රියේ ඇඳිරි නීතිය පනවපු පොලිස් බල ප්‍රදේශ 3ට පවුල් 80,000කට රුපියල් 5000 ගානේ මිලියන 400ක් අද වෙනකොට ගෙවලා අවසන් කරලා තියෙනවා. ඒ වගේම තව පවුල් ඉන්නවා 484,868ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමනි. ඒ සඳහා මිලියන 2,424ක් නැත්නම් කෝටි 242ක් අවශ්‍යයි.
ගරු මන්ත්‍රීතුමනි තාම හිතුවක කාලයක් ලැබෙනවා.
ඒ මුදල ලබා දෙන්න මේ වෙනකොට දිස්ත්‍රික් නායකතුමා ගරු බැසිල් රාජපක්ෂ අපේ කාර්ය සාධන බලකායේ සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. මම හිතන්නේ ඒ මුදලත් ලබා දෙන්න ඉතාම ඉක්මනින් අද මේ වෙනකොට සූදානමින් ඉන්නවා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ ඒ පවුල් 484,868ට මිලියන 2,424ක මුදල් ලබා දෙන්න රජයක් හැටියට කටයුතු කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම මම දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා හැටියට මොකද අපි දකිනවා ඒ ආණ්ඩුකාරතුමා බස්සාහිර පළාතේ දිසාපත්තුමා ඇතුළේ රාජ්‍ය නිලධාරී සෞඛ්‍ය අංශ කරන කාර්යභාරය. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇත්තටම කියනවා නම් කොවිඩ් වසංගතයේ මේ වෙනකොට දැවැන්ත පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හඳුනගත්ත පොකුරු සියල්ලම ඒ නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනහිල්ලා රෝහල් වලට ආසාදිතයන් ගෙනහිල්ලා
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ සියල්ල අද මේ වෙනකොට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගේම ගෞරවය සෞඛ්‍යාංශවලටත් රජයටත් මේ අවස්ථාවේදී පුද කරමු.
ඊළඟට ගරු සුදස්සනේ පෙනාන්දු පුල්ලේ ගරු අමාත්‍යතුමියට විනාඩි 6ක කාලයක්
ඔබතුමිය ඉල්ලනවා. ස්නේහ බොන ගරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කර දීම පිළිබඳව. විශේෂයෙන්ම මම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ කොරෝනා දැනුම පිළිබඳව ඇත්තටම කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපි මට කලින් කතා කරපු අපේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා කිව්වා කොරෝනා මේ WHO ගයිඩ්ලයින්ස් තමයි අපි පිළිපදින්නේ කියලා. ඇත්ත WHO ලෝකෙටම මාර්ගෝපදේශනය දෙනකොට ඒක රටට ගැළපෙන විදිහට ඒක ඇඩැප්ට් කරගන්න අනුවර්තනය කරගන්න. ඒ නිසා ශ්‍රී ලංකාවේ අද කොවිඩ් මරණයක් ආදාහණය කිරීම සමයි ලංකාව තුළ විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය එකතුව තීන්දුව කරලා තියෙනවා. ඒක එක එක ආගමකට ලඟු කරගන්න අවශ්‍ය නැහැ. මොකද කතෝලිකයෝ හැටියට අපිත් මැරුණම භූම දානය කරනවා ආදාහණය කරන්න. හැබැයි අපි රටේ නීතියට ගරු කරන්න ඕන. ඉතින් රටට ගැළපෙන විදිහට රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඒ කරන ක්‍රමවේදය පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒක දේශපාලනීකරණය කරගන්න එපා කියලා මම ගරු මන්ත්‍රීතුමාගේ මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද සමහර අය කිව්වා කොරෝනා තුරන් කරනවා කියලා කිව්වා කියලා. අපේ රජයවත් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් කිසිම අවස්ථාවකදී කොරෝනා තුරන් කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තුරන් කරන්න බෑ. මේක අලුතෙන් ආපු වෛරස් එකක්. ජාන විකෘතිවීම ඒ විකෘතිවීම වෙලා අවසන් වෙන්නේ නැහැ. ඒක දිගටම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර ඒ එන ආසාදනයේවල රෝග ලක්ෂණ පැතිරීම කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. මේක පාලනය කිරීමක් විතරයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපේ රටේ ජනගහනය මිලියන 22ක්. හැබැයි මේ අපේ රටේ වාර්තා වෙලා තියෙන ලක්ෂ ජනගහනයේ ලක්ෂ 100කට මරණ 6යි. ඒ වගේම තමයි රෝග ව්‍යාප්තිය ගත්තොත් මිලියන 22කට 5970.03ක ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ කොරෝනා අවදානමත් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි දැන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද පළවෙනි වට ඉතාමත්ම සාර්ථකව අවදානමට පෙර සූදානම කියලා අතිගරු ජනාධිපතිතුමා චීනෙන් වාර්තා වෙනකොටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා එතුමා දැවැන්ත නායකත්වයක් දුන්නා. එතුමා මේ නායකත්වය අදටත් දෙනවා. එතුමා නිරන්තරව මේ ගැන සොයා බලනවා. පසු විපරම් කරන දෛනිකව තොරතුරු ගෙන්වාගෙන මේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව හොයලා බලනවා. රටවැසියන් ආරක්ෂා කර ගැනීමට පූර්ණ කැපවීමක් එතුමාගේ තියෙනවා. ඒ වගේම තමයි අපි ගරු අගමැතිතුමාට ඒ වගේම අපේ සෞඛ්‍ය ඇමතුමි විශාල කැපකිරීම මොන විපක්ෂයෙන් මොන අවලාද නැගුවත් අද ගරු පවිත්‍රාදේවි වන්නියාරච්චි මැතිනි අපි ආඩම්බර වෙනවා කාන්තාවක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිවැරදි නායකත්වයක් ලැබලා දීලා නිරතුරුවම දෛනිකව ඒ කටයුතු හොයලා බලලා විමර්ශනය කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ඒ වගේම හිටපු අධ්‍යක්ෂක ජනරාල්තුමා වර්තමාන ඒ සියලුම අයට අපි ස්තුතිය පුද කරන්න ඕන. මොකද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොරෝනා විතරක් නෙමෙයි ඉතිහාසය ගත්තම රෝග ගණනාවක් බොහෝ නොවන රෝග පාලනය කරපු අමාත්‍යාංශය විශේෂයෙන්ම අපි දන්නවා පොලියෝ රෝගය මීට අවුරුදු 40ක 50කට කලින් කොහොමද මේ රටේ ආබාධිත දරුවෝ කොච්චර හිටියද පොලියෝ නිසා. අද අපි පොලියෝ රෝගේ තුරන් කරලා ඉන්න තුරන් කරලා සරම්ප තුරන් කරලා මැලේරියාව තුරන් කරලා හැබැයි අපිට අවදානමක් තියෙනවා. මේක ගෝලීය වසංගතයක්. ගෝලීය වසංගතයක් වුණාම රටවල් 235ක මේ රෝගය පැතිරලා තියෙනවා. අපේ අල්ලපු රට ඉන්දියාවෙත් මේ රෝගය තියෙනවා. ඒ නිසා අපි අවදානමෙන් හැම වෙලේම කටයුතු කරන්න. ඒ නිසා අපිට හොඳ සර්වේලන්ස් සිස්ටම් එකක් තියෙනවා. ඒ සර්වේලන්ස් සිස්ටම් එක හරහා තමයි අපි බෝවන රෝග පිළිබඳව නිරතුරු හොයලා බලලා රෝගීන් හඳුනාගෙන ඒ පාලනය කරන්න කටයුතු කරන. මේ දෙවැනි රැල්ල නෙමෙයි පොකුරු ගණනාවක් අපිට තිබුණා. පළවෙනි අවස්ථාව ඊළඟට විදේශ කටයුතු වලින් විදේශ රටවලින් අපි රටට ගෙනාව. ඒ නිසා ලංකාවේ කොරෝනා ලංකාව තුළ දේශීය කොරෝනා රෝගීන් පාලනය කරලා තිබුණත් අපි නිරතුරුවම පිට රටවල ඉන්න අපේ ශ්‍රමිකයන්ව ගෙන්නගත. අදටත් අපිට කතා කරනවා විදේශ රටවල ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්ව ගන්න කියලා. මොකද ඔවුන් සමහරට අසරණ වෙලා ඉන්න අපේ රට වෙනුවෙන් විදේශ විනිමය හොයන්න ගිහිල්ලා රටවල්වල අතරමං වෙලා ඉන්නකොට ඔවුන්ව ගෙන්න ගන්න කියලා කියන නිසා ඔවුන්ව ක්‍රමානුකූලව රට තුළට ගෙන්නලා ඔවුන්ව නිරෝධායනය කරලා ඒ වගේම ගුවන් තොටුපළේ PCR කරලා ඒ වැඩ කටයුතු දිගටම ගිය අඛණ්ඩව ගිය නිසා සම්පූර්ණයෙන් කොරෝනා තුරන් වෙලා තිබුණේ නැහැ. කොරෝනා සීරෝ වෙලා හිටියේ නැහැ අපේ රට. කොරෝනා රෝගීන් හිටියා නිරෝධායන මධ්‍යස්ථානවල හිටියා. ඒ නිසා ඒ හොයන්න ක්‍රමවේදයක් අද අපි තුල තියෙන හොඳ මහජන සෞඛ්‍ය සිස්ටම් එකක් අපිට තියෙනවා. දහදාහකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමෙක් එක්ක ඉන්නවා. ඒ නිසා අර පැසිව් සර්වේලන්ස් එක හරහා තමයි හැම ප්‍රධාන රෝහලකම උණ හෙම්බිරිස්සක් ඇස්ස ඇත්ති රෝගීන් 10 දෙනෙක්ගේ PCR ටෙස්ට් දෛනිකව කරලා ඒ හරහා තමයි මේ මිනුවන්ගොඩ පොකුර හොයාගත්තේ. ඒ නිසා මේ ඒ පොකුර හොයාගත්තන් පස්සේ තමයි ඔවුන්ගේ ආශිතයන් හොයාගෙන ගිහිල්ලා PCR ටෙස්ට් කරලා අද වෙනකොට 427,000ක PCR ටෙස්ට් කරලා තියෙනවා. මේ මිනුවන්ගොඩ පොකුරෙන් 127,000කට 30,000කට ආසන්න PCR ප්‍රමාණයක් කරලා ඒ වගේම රෝහල් සංඛ්‍යාව අපි අද සැලසුම් කරන්නේ නැහැ. රෝහල් සංඛ්‍යාව අවශ්‍යතාවය මත රෝහල් සංඛ්‍යාව වැඩි කරනවා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. මුලින් පටන් ගත්තේ රෝහල් 15යි 24 දැන් සැලැස්මක් තියෙනවා 61 දක්වා.
ඒ රෝහල් ගරු අමාත්‍යතුමිය කාලය අවසන් වෙනවා.
ඒ නිසා මේ ගරු මන්ජිතුමාගේ විනාඩි 5ක් දෙනවා කියලා මට කියනවා. ගරු ප්‍රේමලාජාසේ. ඒ නිසා අද අපේ රටේ සැලැස්මක් තියෙනවා පෙර සූදානමක් තියෙනවා. ඉතින් මේ නිසා අපි විපක්ෂය හදන්නේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ ආණ්ඩුවට වැඩේ කරන්න බෑ නායකත්වයක් නැහැ කියලා. එහෙම නැහැ. අද බහුපාර්ශවීය ප්‍රවේශයකින් තමයි මේ කොරෝනා මර්ධනය කරන්නේ. ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිතුමා හිටිය යුද හමුදාපතිතුමා කටයුතු කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ රෝගීන් හමාගෙන ගිහිල්ලා ඒ වගේම ආශ්‍රිතයන් හඳුනාගෙන ඒ මර්ධනය කරන්න අවශ්‍ය අද කැපවීම කැපකිරීම අද කරනවා. සීමිත සම්පත් එක්ක කරන්නේ. අපිට අසීමිත සම්පතක් නැහැ. ඇමරිකාවේ වගේ අසීමිත සම්පත් නැහැ. දැන් අද ඇමරිකාවේ ලෝකයේම බලවතා කියලා කිව්වට අද ජනාධිපතිතුමාට බැරි වුණා කොරෝනා රෝගයෙන් බේරිලා ඉන්න. ഇതുමත් ආසාදනයට ලක් වුණා. හැබැයි අද අපේ රටේ ඊට වඩා සාර්ථකව මේ සීමිත සම්පත් එක්ක බහුපාර්ශවීය ක්‍රමවේදය තුළ දේශපාලන නායකත්වය තුළ ඒ වගේම අමාත්‍යාංශ නායකත්වය තුළ අමාත්‍යාංශ නිලධාරීන්ගේ කැපවීම තුළ අද විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා අපි ජනතාවගෙනුත් තියෙන අපිට සහයෝගය දෙන්න. මේ මොකද 180ක් රෝග ලක්ෂණ පහළ වෙන්නේ. හැබැයි 180 රෝග ලක්ෂණ නැති වුණාට එයාගෙන් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි අර මුඛවාඩමක් පැළඳීම, අත නිතරම සබන් දාලා පිරිසිදු කර ගැනීම, මීටරේ දුර පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්. අපි මේ නිරෝධායනයට අද බය වෙලා ඉන්නේ. නිරෝධායන කියන්නේ දඬුවමක් නෙමෙයි. නිරෝධායනය කියලා කියන එක අපේ සමාජයේ තිබිච්ච දෙයක්. අපේ සංස්කෘතියේ තිබිච්ච දෙයක්. අපේ බෝවන රෝග හැදුනම, පැපෝ හැදුනම, සරම්පේ ඒ කාලේ හැදුනම, කක්කා කැස්ස හැදුනම අපි ගිහිල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාට ඉස්සලා කියන්න කලින් අපි ගෙවල් වල කොහොම කොල දාලා ගමේ අයට කිව්වා මේ බෝවන රෝගයක් අපේ ගෙදර තියෙනවා, ඒ නිසා ගෙදරට එන්න එපා කියලා. අවමංගල උත්සවයට යාම ප්‍රතික්ෂේප කෙරුවා. ඒ නිසා මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා අපි කියන මේක බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේ රෝගය තමුන්ගේ වරදකින් බෝ වෙනවා කියන වැරදි මතයක් සමාජයට සමාජගත වෙන. මේ රෝග හැදෙන්නේ සමහර අය හැදෙන තමුන්ගේ වැරදි. මේක HIV AIDS වගේ හැදෙන රෝගයක් නෙමෙයි. මේක බින්දිති වෛරස් සහිත බින්දිති ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තුළ තමයි මේ රෝගය බෝ වෙන්නේ. නිසා අපි මාධ්‍යනුත් ඉල්ලා සිටිනවා මෙවැනි රෝගීන් වැරදි විදියට ප්‍රචාරණය කිරීම නවත්වන ඕන. මේක මේ ධනාත්මකව මේ මාධ්‍ය වාර්තාකරණය කරන ඕන ඉතාමත්. මොකද අද රෝගීන් වගේම ආශිත හොයාගෙන යනකොට අද මාධ්‍ය ගිහිල්ලා ඔවුන්ගේ නිවෙස් තොරතුරු ගෙවල් වල තියෙන සියලුම දේවල් අද පෙන්නනවා. ඉතින් ඒ වගේ ඒ හරහා අද සමාජය තුළ මතුවෙලා තියෙනවා. ඒ නිසා ධනාත්මක මාධ්‍ය ප්‍රචාරණය කරන්න කියන එකක් තියෙනවා. ඒ වගේම තමයි අද වන්දනාගාර ගත්තම අද 11,000ක් රඳවන්න පුළුවන් තැන 32,000ක් රඳවගෙන විශාල තදබදයක් තියෙනවා. සද බන්ධනාගාරය තුලත් කොවිඩ් ඇතුල්වීම අවම කිරීමට අද විශාල ප්‍රයත්නය බන්ධනාගාර නිලධාරී තුමාලා අද කරගෙන යන. විශේෂයෙන්ම සියලුම අමුත්තන් පැමිණීම නවත්තලා තියෙනවා. හැබැයි ඒ වෙනුවට දුරකථන පවුලත් එක්ක දුරකථනය හරහා නොමිලේ සම්බන්ධ වෙන්නේ හැකියාව ඇති කරලා තියෙනවා. පිටතින් ආහාර පාන ගේම නවත්තලා තියෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා. අධිකරණයට ගෙන යාම අවම කරලා වීඩියෝ තාක්ෂණය හරහා ඒ එවිඩන්ස් ලබා ගැනීමේ කටයුතු මේ දිනවල කරගෙන යනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අපේ සභාපතිතුමා ඒ කරුණු කාරණා ඉදිරිපත් කරුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න අපිට විශාල ශක්තියක් දෙනවා ප්‍රසන්න රණතුංග මැතිතුමා. විශේෂයෙන් මම කියන්න ඕන කටාන ආසනේ
මේ වෙනකොට
376ක ජනගහනයක් 376 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා එතුමාගෙන් ලැබෙන සහයෝගයත් සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම විවිධ අනිකුත් ක්ෂේත්‍රවලගේ සහයෝගයටත් මගේ ස්තුතිය පුද කරමි. මම නිහඬව
ඊළඟට ජේසී අලවතුල ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මුලසුනර මන්ත්‍රීතුමනි බොහොමත් මිස්තුති. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කොරෝනා සම්බන්ධයෙන් කටයුතු කතා කිරීමේදී පැහැදිලිවම කියන්න ඕනි මේ සඳහා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශය අපේ ඇමතිතුමිය ඇතුළු ඒ වගේම ඒ අංශයේ වෛද්‍යතුමල්ලා ඒ වගේම හෙදියන් ඒ වගේම අනිකුත් සේවක සේවිකාන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු මේ සියලු දෙනාම විශාල කැපවීමකින් මේ කාර්යය සඳහා යෙදිලා ඉන්නවා. ඒ වගේම යුද හමුදාපතිතුමා ඇතුළු අපේ සවුන්ද සිල්වා මැතිතුමා ඇතුළු යුද හමුදාවෙත් ඒ වගේම අනිකුත් ආරක්ෂක අංශවල සියලු දෙනාමත් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒක අපි අගය කරනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් අද නොයෙකුත් සංඛ්‍යාලේඛන වලින් අපි පෙන්වන්න හදනවා අපි ලෝකයේ ඉස්සරහින් ඉන්න තත්වයක් හැටියට අපි ඒ කටයුතු පොඩ්ඩක් පසෙකට දාලා අපි අවංකවම මේ සඳහා අපේ කැපවීම අවශ්‍යයි කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. මුලින්ම මේ කොවිඩ් තත්ත්වයේ රටේ ඇති වෙන වෙලාවේ මුල් අවස්ථාවේදී මාර්තු මාසෙ වෙනකොට
අපිට සිද්ධ වුණා මහමැතිවරණයකට මුණ දෙන්න. ඉතින් ඒ தත්වයේ තුල අපි දැක්කා අපේ අවධානය වැඩිපුර යමුනේ ඒ සඳහා. ඉතින් මාස ගාණක් මහමැතිවරණය කල් ගියත් ඒ தත්වයේ තුල ජනතාවටත් අපිටත් කාටවත් මේක අමතක වෙලා ඒ පළවෙනි වටේදී සමහරලාට මේ ඊයේ පෙරේදා වෙනකම් මේ දෙවෙනි වටේ ආරම්භ වෙනකම් අපි නිකන් රට ඇතුළ මතයක් ඇති කරලා තිබුණා මේ දැන් කොවිඩ් ලංකාවේ නෑ වාගේ. ඒක ඇත්තම භයානක තත්ත්වයක්. දැන් අපි බැලුවාම අපි ඇමරිකාවේ සංඛ්‍යාලයකට කියනවා, ඉන්දියාවේ සංඛ්‍යාලයකට කියනවා, යුරෝපයේ සංඛ්‍යාලයකට කියනවා. හැබැයි අපි මේ සංඛ්‍යාලයකන වලින් අපි පාඩමක් ඉගෙන ගන්නේ නෑ. මොකද මේ වෛරසය කොහොමද හැසිරෙන්නේ කියන එක අපිට පැහැදිලි. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යතුමාලා නිරන්තරයෙන්ම කිව්වා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් අපි ඒක පිළිගත්තද? අපි ඒකටද අපේ මූලිකත්වය අපි දුන්නේ? අපි අවන්තව කතා කරන්නේ. අපි කාටවත් චෝදනා කරනව නෙමෙයි. අපි යම් යම් අවස්ථාවල විශේෂම අපි ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. අපි සෞඛ්‍යාංශය ඉතාම විශිෂ්ට ලෙස මේකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව. අපි හමුදාපෙත්තුමා ඇතුළේ කණ්ඩායම. නමුත් අද මේ දෙවෙනි වටේ බැලුවාම අපිට පේනවා පළවෙනි වටේට වඩා සාත්පසින් වෙනස්. ඉතින් මේකට ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා අපි තර්ක කරනවට වඩා අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දෙන්න ඕනේ. අපි සෞඛ්‍ය මිතුමිට අපි ප්‍රාර්ථනා කරන ඔබතුමනි ශක්තිය ලැබෙන්න කියලා මේක ඉතාමත් ඉක්මනින් මේක මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. හැබැයි අපි මේ කඩයුත්තක් මේ කාරණාවක් කියන්න ඕනේ. රජය ඒ පළවෙනි වටේදී මැතිවරණය සඳහා ප්‍රමුඛත්ව දෙන්න ඕන අපි ඔක්කොටම. ඒ වගේම දැන් දෙවෙනි වටේ එනකොට මේ විශ්වවිද්‍යාල සංශෝධනයේ දැන් ඊයේ වෙනකන් ඒකට මන්ත්‍රීව තුනෙන් දෙක හොහණ්ඩායි ප්‍රශ්න ගණනාවක් රජයට තිබුණා. ඒක අපි නෑ කියන්න බෑනේ. වැඩි අවධානය ඒකට තිබුණේ. එතකොට දැන් මම කියනවා දැන් ඒකත් ඉවරයිනේ. දැන් අද ඉඳලවත් මේ කොවිඩ් සම්බන්ධයෙන් මේ දැක්වන උනන්දුර වඩා වැඩියෙන් විශේෂම හමුදාපෙත්තුමාටත් සෞඛ්‍යාංශලා විතරක් මේක බාර දීලා ඉන්නේ නැතුව රජයක් හැටියට මේ සඳහා ගන්න තියෙන ක්‍රියාමාර්ග අමාත්‍යංශ වශයෙන් ඇමෙතුමිය ඔබතුමිය ඇතුළේ සෞඛ්‍යාංශයේ ඒ ගන්න තියෙන ක්‍රියාමාර්ග දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ස්ථිරවත් කළා නැහැ.
කරු මන්ත්‍රීතුමා තාම මිනිත්තුක කාලයක්.
මේ වැනි කාරණා තුල මේ රෝගී තත්ත්වය අපි ඉන්දියාව වගේ වෙන්නේ කියනෝ නෙවෙයි. නමුත් ඒ වගේ තත්ත්වයක් මේ රට තුල ඇති වෙන්න පුළුවන්. දැන් අපි තර්ක කරලා වැඩක් නැහැ මේකට මේක සමාජීය ගත වෙලාද නැද්ද කියලා. දැන් අපිට පේන හැම දිස්ත්‍රික්කෙම මේක පැතිරලා තියෙන්නේ. දැන් බලන්න ගම්පා දිස්ත්‍රික්කේ සෑම පොලිස් ස්ථානයක්ම මේ වෙනකොට ඇඳිරි නීතිය දාලා තියෙනවා. කොළඹත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කුරුණෑගල දිස්ත්‍රික්කේ කුලියාපිටිය කොට්ටාසේ මේ වෙනකොට 50කට වැඩි සෝකින් හමු වෙලා තියෙනවා. කුරුණෑගල හමු වෙලා තියෙනවා. ලංකාව පුරාම දැන් මේක යනවා. ඒ නිසා අපි තර්ක කරන එක තේරුමක් නැහැ. මොළසුන මන්ත්‍රීතුමනි, මම සෞඛ්‍ය අමිතුමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේක සමාජගත වෙලාද නැද්ද කියන එක අපි දිගින් දිගටම මාධ්‍ය තුල කියන්න අපි අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පේනවා දැන් මේක රට පුරාම හැමතැනින්ම ඇවිල්ලා තියෙනවා. දැන් මේ දෙවෙනි වට මේ වෙනකොට 3000කට ආසන්න ප්‍රමාණයට හැදිලා තියෙනවා. ලබන සතිය වෙනකොට මේක මීට වැඩි වෙන්න පුළුවන්. දවසකට 2-300ක් අද එනවා පරීක්ෂණ වලින්. පරීක්ෂණ කරන්නේත් අපි යම් ප්‍රමාණයක් විතරයි. අපි සමාජයේ පුරාවටම පරීක්ෂණ කළා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි විශේෂ විපක්ෂයක් හැටියට වගකීමෙන් අපේ සම්පූර්ණ සහයෝගය මේ සඳහා දෙන්න ලෑස්ති. අපි වෙනකොටත් අපි ලබා දෙනවා. අපි සෞඛ්‍ය මිතුමියලත් ඒ වගේම රජයටත් මතක් කරනවා මේක ඉතාමත් භයානක රෝගයක්. මේක තව අසලක් දෙකක් තියෙන පුළුවන්. මේ සඳහා අපි ජීවත් වෙන්න හුරු වෙනවා වගේම මේ සඳහා රජයක් හැටියට ගන්න තියෙන සියලුම ක්‍රියාමාර්ග අරගෙන අපේ සියලු දෙනාගේ සහයය ඇතුව මේක මැඩවත්වන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කරමින් මට වෙලාව ලබා දීම පිළිබඳව අපේ ස්තුතිය පුද කරමින් මම වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට මිලන් ජලතිලක ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක කාලයක් ඔබතුමාට
ලැබෙනවා. ගරු මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ නායක ප්‍රසන්න රන්තුංග මැතිතුමාගේ ඒ අවස්ථාව අනුමත ලබා දුන්න පිළිබඳව මම එතුමාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයේ කැටියට අද දවසේ මේ අවස්ථාව මට සුවිශේෂී අවස්ථාවක්. මුද ගම්පහ තමයි වැඩිම පීඩාවකට පත් වෙලා තියෙන්නේ මේ කොවිඩ් වසංගතය නිසා. දැන් අනුකුමාර් දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා ඉන්දියාවෙන් පිරිසක් මත්තල ගුවන්තොටුපළෙන් මෙරටට ගෙන්නුවයි කියලා. ඉන්දියාවේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරපු මෙරට ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. ජූනි 27 168 දෙනෙක්, අගෝස්තු මාසේ 8 වෙනිදා 125 දෙනෙක්, සැප්තැම්බර් මාසේ 7 වෙනිදා 48 දෙනෙක්. මේ හැම කෙනෙක්ම ආරක්ෂක අංශ යටතේ නිරෝධනය වෙලා එතනින් පස්සේ නිවෙස් වලට ගිහිල්ලා සොයන් නිරෝධායනයට පත් වෙලා එතනින් පස්සේ PHI මහත්මයාගේ සහතිකෙන් පස්සේ තමයි මේ අයව සමාජගත කරන තැනට දක්වා මේ වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙන් ගෙන්වපු ඒ හරහා ගෙන්වපු ශ්‍රී ලාංකික පිරිස ඉන්දියානු කවුරුත් මෙතෙන්ට ගෙන්නලා නැහැ. ඒ ශ්‍රී ලාංකික පිරිස නිසියාකාරව ඒ නිරෝධන කටයුත්තේ යටත් වෙලා කටයුතු කරලා තියෙනවා. නමුත් අවාසනාවකට බැන්ඩෙක්ස් ආයතනයෙන් හරහා මේ රෝගී තත්ත්වය උද්ගත වුණා. ඒ පිළිබඳව මේ වෙනකොට ආරක්ෂක අංශ වලින් තොරතුරු ඒක රාශි කරගෙන යනවා. ඒ වගේම තමයි ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝහල් 15යි අපිට තිබ්බේ මේ කොරෝනා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අද වෙනකොට මේ තත්ත්වය උසස් කරලා අපි රෝහල් 24 දක්වා වැඩි කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අවශ්‍ය පහසුකම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා. ඒ වගේම ඊයේ මැදම රාත්‍රියේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කය තුල PCR පරීක්ෂණ 36613ක් කරලා තියෙනවා. ඒ වගේම ආසාදිසියෝ 1709ක් ශේෂ පරීක්ෂණ PCR කරලා තියෙනවා 27053ක්. එතනින් ආසාදි සංඛ්‍යාව 1562ක්. ඒ වගේම රෝහල් වල PCR පරීක්ෂණ කරලා තියෙනවා 3560ක්. එතනින් ආසාදිතයෝ 247ක්. ඒ වගේම මේ දත්ත තොරතුරු ඇතුලේ පෑලියගොඩ මාළු වෙනසලේ ආසාදිතෙක් 274 දෙනා සඳහන් වෙලා නැති වුණත් මේ ආකාරයට 19061ක් නිරෝධනය වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3000කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධනයට ලක් වෙනවා. මේ අයට අවස්ථා දෙකකදී මේ වෙනකොට ආහාර මළු දීලා තියෙනවා. මගේ මිත්‍ර හර්ෂණ මන්ත්‍රීතුමා එක දැනුවත් වෙලා නැති වුණාට, මොකද ගමට යන්නේ නැහනේ, කොළඹ ඉන්නකොට ඒ පිළිබඳව දැනුවත් නැහැ එතුමා. ඒ වගේම තමයි රජයෙන් ඒ වෙන් කරලා 5000 දෙන දීමනා වැඩසටහන යටතේ අද ඒ මුදල් වෙන් කරලා මුලින්ම ඇඳිරි නීතිය දාපු මිනුවන්ගොඩ, වේයන්ගොඩ සහ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශ වලට අයිති ඒ ප්‍රදේශවල නිවාස පවුල් 80000කට 5000 දීමනාව මේ වෙනකොට කටයුතු සලස්සලා දෙන්න කටයුතු කළා. 97%
කාලය අවසන් කරන
ලබා දීලා තියෙන ගරු මුලසුනේ
මන්ත්‍රීතුමනි.
ඉතින් මේ ආකාරයටම අවසාන මිනිත්තුවක් දෙන්න අද
එච්චර අමාරුයි මන්ත්‍රීතුමා, කාලය අවසන් වෙලා තා කතිකය ගොඩාක් ඉන්නවා.
හරි, මිනිත්තුවයි මේ අවසාන වශයෙන් කියන්න තියෙන දෙයක් තියෙනවා. අපි අද වෙනකොට ඒ විතරක් නෙමෙයි, අපේ පාසල් ළමුන් සඳහා අපි මේ වෙනකොට පෝෂණ මල්ලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ළමුන් 44496කට, පාසල් 245කට, කලාප 4ක්, මිනුවන්ගොඩ, කැලණිය, මීගමුව, ගම්පහ කියන මේ පාසල් 245 මුල් කරගෙන රුපියල් 965ක බිත්තර, සහල් පිටි, නූඩ්ල්ස්,
බිස්කට්
වගේ වැදගත් දේවල් එක්ක දෙන්න කටයුතු කරලා තියෙන මේ පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්, ඒ වගේම අපේ දිස්ත්‍රික් නායකතුමාට, අපේ සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු
මේ
රාජපක්ෂ මැතිතුමාටත්, අපේ සියලුම හෙද කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ කටයුත්තට දක්වන ආයකත්වයට. වගේම
ඉතාම අවසන් කරන්න
ස්තුතිවන්ත වෙනවා.